සාහිත්‍ය සම්භාෂණ පුතපත දෙස හෙළන විමසුම් මැස.
එමනම් අපි තවත් මාසයක අවසාන අඟහරුවාදාවක මෙයාකාරයෙන් ඔබ හමුවට එනවා. ඔස්ට්‍රේලියානුවාසිය අපි සිංහල ලේඛක ලේඛිකාවන්ගේ අලුත්ම නිර්මාණ ඔබ හමුවට ගෙනීමේ පරමාර්ථයෙන්. අපි ගියවර අවධානයට ලක් කළේ සිඩ්නි නුවරින් බිහිවුණු මහාචාර්ය ෂෙල්ටන් පීරිස්ගේ සඳ පායනතුරු කියන කෙටිකතා සංග්‍රහය. අපි අද ඔබ හමුවට අරගෙන එන්නේ මෙල්බන්වලින් බිහිවුණු ග්‍රන්ථයක්. මෙල්බන්වාසි ලේඛිකා විනීතා විජයරත්න විසින් රචිත අපූරු චාරිකාව 3 තූපාරාමය කියන ළමා නවකතාව පිළිබඳවයි අද කතා බහ. බුදු තෙමඟුල සැමරෙන මේ වෙසක් කාල සීමාවේදී ඇත්තටම මෙවැනි වූ බෞද්ධාගමික කරුණු ඇතුළත් ග්‍රන්ථයක් සාකච්ඡාවට තෝරා ගැනීම උචිතයි කියලා මට වැටහුණා. ඉතින් ඒ අනුව තමයි මේ ග්‍රන්ථය මෙවර සාකච්ඡාවට බඳුන්වන්නේ. විනීතා විජයරත්න විසින් රචිත අපූරු චාරිකාව 1-2 කියන ග්‍රන්ථ දෙකම එකවර එළිදුටුවා මෙල්බන් වලදී ශ්‍රී ලංකාවෙත්. අපූරු චාරිකාව 1 ශ්‍රීමාබෝධිය සහ 2 රුවන්වැලිසෑය නමින්. ඉතින් අපි මේ ග්‍රන්ථ දෙක පිළිබඳව පසුගිය වසරේ ජූනි මාසයේදී සාහිත්‍ය සම්භාෂණ සුලින් කතාබහට ලක් කළා. ඉතින් මෙවර ඇය විසින් රචිත අපූරු චාරිකාවේ 3 චාරිකාව තූපාරාමය පිළිබඳවයි අද මේ කතාබහ. අපේ වැඩසටහනේ අද තවත් සුවිශේෂීත්වයක් තියෙනවා. ඔස්ට්‍රේලියාවේ සිටින ලේඛක ලේඛිකාවන් ඔබ හමුවට ගෙනීමේ මේ ප්‍රයාමයේදී මාත් සමග නිරන්තරයෙන් සම්බන්ධ වෙන අපේ මැදිරියට පැමිණෙන මෙල්බන් වාසී අපේ හිතවත් ලේඛක ජගත් ජේද්‍රසිංහ මෙවර වැඩසටහනට සහභාගී වන්නේ නැහැ. ඔහු මේ වෙනකොට ශ්‍රී ලංකාවේ සිටින්නේ. එතින් අද ජගත් ජේද්‍රසිංහ වෙනුවට වෙනත් අයෙකුට මම ආරාධනා කළා විනීතා විජයරත්නගේ මේ තූපාරාමයේ ග්‍රන්ථය පිළිබඳව කතාබහ කරන්න. ඔහුත් අපේ මෙල්බන් වාසීන්ට අමුතු කෙනෙක් නෙමෙයි, ලංකාවේ සිටින ප්‍රවීණ කලාකරුවෙක්. නිරන්තරයෙන්ම මෙල්බන් වලට යන්නේ නැ කෙනෙක්. මෙල්බන් වලදීත් ළමා නවකතා එළිදක්වපු පුද්ගලෙක්. ඒ වගේම විනීතා විජයරත්නගේ විවිධ ළමා වැඩසටහන් වලට ළමයින් සම්බන්ධ කරගෙන සිදු කරන්නා වූ කාර්යයන් වලට උපදේශකවරයෙකු විදිහට සම්බන්ධ වෙන කෙනෙක්. ඒ වගේම මේ තූපාරාමයේ ග්‍රන්ථය මෙල්බන් වලදී කලෙලි බසින අවස්ථාවේදී ග්‍රන්ථයේ නිර්වචනයටත් ඔහු ආරාධිතයෙකු ලෙසින් සම්බන්ධ වුණා. ඔහු තමයි ප්‍රවීණ කලාකරු සතිෂ් චන්ද්‍ර ඉද්‍රිසිංහ මහතා. මුලින්ම මම සතිෂ් චන්ද්‍ර ඉද්‍රිසිංහ මහතා සමගින් මේ ග්‍රන්ථය පිළිබඳව කෙටි පිළිසඳරකට යොමු වෙනට කැමැති ලේඛිකාවට යොමු වෙනට කලින් ආයුබෝවන් සතිෂ් චන්ද්‍ර ඉද්‍රිසිංහ මහතා. මම මේ මුලින්ම දැන් ඔබතුමාගෙන් දැනගන්නට කැමැති, විශේෂයෙන්ම ඔබතුමාත් මේ ග්‍රන්ථ එළිදැක්වීමේ කාර්යාවයට සම්බන්ධ වුණු කෙනෙක් විදිහට, ළමා පොත් රචකයෙක් විදිහට, මොකද ඔබතුමාට හිතෙන්නේ මේ විනීතා විජයරත්න කතුවරයගේ ළමා කෘති රචනා ශෛලිය පිළිබඳව?
ඇත්ත වශයෙන්ම විනීතා විජයරත්න කියන අපේ හිතාදර ලේඛිකාවට අපි ප්‍රශංසා කරන්න ඕන, අගය කරන්න ඕන. මේ අතම ස්ථානයම මුල් කරගෙන ලියන කතා මාලාවේදී තූපාරාමයේ රචනා කිරීමේදී ඇය අනුගමනය කළා තියෙන කලින් එකම තමයි මේකේ තියෙන්නේ අර වැඩිහිටියෝ දැනුගත් අය නොදන්න අයට කරුණු කියන එක චාරිකාවක් තුලින්. ඒක නිසා මේකේ විවිධත්වයක් තියෙනවා. දැන් විශේෂයෙන්ම පුරාවිද්‍යාත්මක වටිනාකමක් තියෙන, නැත්නම් ඓතිහාසික වටිනාකමක් තියෙන ඔය පැරණි ඉතිහාස කතා එහෙම නූතන සමාජයේ අය කියවන්නට වැඩි රුචිකත්වයක් කැමැත්තක් දක්වන්නේ නැහැ. අනේ එහෙම ඇයට මේ දැනගත යුතු කාරණාව බොහොම සරලව කතාන්තර ස්වරූපයකින් කියන එක තමයි මෙතන තියෙන මේ විශේෂය. මොකද ලේඛකයෙක් හෝ ලේඛිකාවකගේ යුතුකමක් තමයි මේ ජනතාවට ඒ තමගේ අත්දැකීම්, පොදු අත්දැකීම් බවට පත් කරලා ඒගොල්ලන්ගේ බුද්ධි මණ්ඩල පුරුල් කිරීම. ඉතින් විනීතා ඒ දේ කරනවා කියන එක තමයි මට හැඟෙන්නේ. ඒ නිසා තමයි ඇගේ මේ ලේඛන ශෛලිය සහ ඇගේ මේ කාර්ය අගේ කරන ප්‍රශංසාත්මකව කතා කරන්න පුළුවන්කමක් තියෙන්නේ.
ඔව්, දැන් අපි දන්නවා ඉදිරිසිංහ මහතා දැන් ළමා කෘති රචිකාවක් වීමේදී විශාල අභියෝගයකට මුහුණ දෙන්න වෙනවා මේ ළමා මනස ආමන්ත්‍රණය කිරීමේ කාර්යාවලියේදී. ග්‍රන්ථයක් රචනා කිරීමේදී විශේෂයෙන්ම අපි සලකා බැලුවොතින් ඔස්ට්‍රේලියානු ළමා පරපුරට මෙවැනි උදයක් කිරීමේදී ඊටත් වඩා අභියෝගාත්මකයි. මෙවැනි සිද්ධස්ථාන දැක නැති අයට තව දුරටත් උනන්දුව ඇතිකරලීම හෝ ලංකාවට ගිහිල්ලා මේ දේවල් දැකපු අයගේ ඒ තවත් උනන්දුව කුළු ගැන්වීම තුළින් ඊළඟ අයටත් මිතුරු මිත්‍රයන් විදිහට මේ දේවල් බෙදා හදා ගැනීමට උනන්දුවක් ඇති කරලීම. ඒ වගේම තමයි මෙහි තවත් වැඩිහිටි පිරිසකුත් සිටිනවා. ඔවුන් පවා ඇතැම් වෙලාවට නොදන්නා වූ කාරණා මේ ග්‍රන්ථය තුළින් ගෙන එනට විනීතා උත්සාහ කරනවා. මේ විශේෂයෙන්ම ඉතිහාසය පැත්ත පිළිබඳව කතා බහ කරද්දී ඔබට මොකද හිතෙන්නේ මේ ළමා මනසට ආමන්ත්‍රණය කිරීමේ ශෛලිය පිළිබඳව විනීතාගේ?
දැන් මෙතනදී ඉස්සෙල්ලාම දැනගන්න ඕන එකක් තමයි ළමයෙකුගේ මනස කියලා කියන්නේ අධ්‍යක්ෂින් නැති දැනුම වැඩෙමින් පවතින යුගයක තමයි ළමෙක් ඉන්නේ. එතකොට ඒ ළමයන්ට කතා කරනකොට ඒ කතා කරන වචන, ඒ භාෂාව සහ ඒ විස්තර කතන කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාපටිපාටියක් තියෙනවා. ඔබ ළමයට අවබෝධයක් වෙන විදිහට මෙතනදී කරන්නේ විනීතා ආකල්පමය සංවර්ධනයක් ඇති කරනවා. එන්නේ ආකල්ප සංවර්ධනය තමයි මෙතන තියෙන වැදගත්කම තියෙන්නේ. සරල සුගම භාෂා ශෛලියක් තමයි මෙතන හුඟක් දුරට පාවිච්චි වෙන්නේ. අන්න එතන වැදගත්.
ඔව්, දැන් අපි ගත්තොතින් එහෙම දැන් ථූපාරාමයට පාදකුණු ඉතිහාස කතාව ඇය කතාන්තරයක් විදිහට ගෙනහැර පානවා. දැන් මේ වගේ ඉතිහාස කතා මේ ළමා මනසට ඇතුළත් කිරීමේදී කතුවරිය කොයිතරම් දුරට ඒ අභියෝගේ ජයගෙන තියෙනවා කියලාද ඔබට විශ්වාස කරන්න පුළුවන්?
දැන් මෙහෙමයි, දැන් කවදාවත් පොතක් ගෙනහැර කරපුවාම සියලු දෙනාම සතුරු කරන්න, සියලු දෙනාම එකම මාර්ගයකට අවතීර්ණ කරන්නට කෙනෙකුට පහසුවක් ඇති වෙන්නේ නැහැ. ඒක ටිකක් දුෂ්කර ක්‍රියාවක්. ඔතනදී ලොකු වගකීමක් ඇති වෙනවා දෙමව්පියන්ට. දෙමව්පියෝ දැනගන්න ඕන කුඩා කල සිටම ළමයාට තමාගේ මව් භාෂාව පිළිබඳ, තමාගේ මව් රට පිළිබඳව, තමාගේ සංස්කෘතිය පිළිබඳව දැනුමක් හැඟුමක් දෙන්නට. එතනදී දෙමව්පියෝ උත්සුක වෙන්න ඕන, උනන්දු වෙන්න ඕන, ඒගොල්ලොත් ගුරු භූමිකාවක් එක්තරා විදිහක රඟපාන්න ඕන. එතනදී දෙමව්පියන්ට තියෙන්න ඕන තමාගේ දරුවන්ව නිපුණතාවය කරා ගමන් කරගන්නට ඕන කරන දැනුම තියෙන්න ඕන. ඒ වගේම ඒගොල්ලන්ට කාලය තියෙන්න ඕන. මුල සිටම ඒ ආකල්පමය සංවර්ධනයක් ඇති කරේ නැතිනම් මේ අර වැඩිහිටියෝ වෙනකොට නිකන් හිස් මිනිසුන් බවට පත් වෙනවා. ඉතින් පිළිගැනීම නොපිළිගැනීම කොයි ආකාර වෙතත් දෙමව්පියොත් වැඩිහිටියොත් උත්සාහ කරන්න ඕන ළමයාට මේකේ තියෙන වැදගත්කම මේ කියලා දෙන්න. පෙළක් දේවල් තියෙනවා, අතීත දේවල් අදට අපිට අපේ ජීවිතයට ආදේශ කරගන්න බෑ. නමුත් මෙහෙම දෙයක් තිබුණා කියලා දැනගැනීම අවශ්‍යයි.
හොඳයි, දැන් ඔබතුමාට හිතන ආකාරයට මෙවැනි වූ ළමා නවකතා රචනය තුළින් විශේෂයෙන්ම මේක මේ විදේශවාසී ලේඛිකාවක් විසින් රචනා කරන ලද ග්‍රන්ථයක්. මේක ලංකාවේ සිටින දරුවන්ටත් මෙල්බන් වල හැදී වැටෙන අපේ දෙවන පරපුරක් ඉන්නවා ශ්‍රී ලාංකීය පසුබිමක් සහිත ඔවුන්ටත් වැදගත් වන ග්‍රන්ථයක්. මෙවැනි වූ ග්‍රන්ථ තුළින් ළමා සාහිත්‍යයට කොයි වගේ පිටිවහලක් ලැබෙනවා කියලාද ඔබ විශ්වාස කරන්නේ?
ළමා සාහිත්‍ය එක්තරා විදිහකට පෝෂණය වෙනවා. පුරාවිද්‍යාත්මක, ඓතිහාසික තියෙන පසුබිමක් සහ ආගමික වටිනාකමක් තියෙන උතුම් ස්ථානයක් පිළිබඳ කිවිමේදී. ඉතින් මේක ලොකුම දේ තමයි සාමාන්‍යයෙන් ලේඛකයෙක් ලේඛිකාවක් ළමයින්ට බොහොම සරල දේවල් කරන අතර විනීත විජයරත්න ලේඛිකාව උත්සාහ කරන්නේ වැඩිහිටියනු දන්න වැඩිහිටියනු සමහර අය නොදන්න දේ පිළිබඳව දැනීමක් ඇති කරලා දෙන්න. විනීතගේ ලොකු උත්සාහය දරන්නේ ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙන ශ්‍රී ලාංකික දරුවරියන්ට ශ්‍රී ලංකාව පිළිබඳව පියවරෙන් පියවර අවබෝධයක්. ඒකේ පරිසරික වටිනාකම, ඓතිහාසික වටිනාකම, භූගෝලීය තියෙන වටිනාකම, ඊට පස්සේ ආගමික තියෙන වටිනාකම, අර සාරධර්ම ඒවා පිළිබඳ තියෙන. ඒකම මේ ථූපාරාම පොතේ පරිසරය ගැන කතා කරනකොට තියෙන දෙයක් තමයි. දැන් අර නෙළුම් මල් විකුණන පුරා දරුවෝ ඉන්නවා කියපදනේ. එතකොට තාත්තා වල්ලලියකට ගොදුරු වෙලා නොත්පලව ඉන්නවා. අම්මා නගර සභාවේ පාරවල් අතු ගන්නවා. එතකොට පාසල් යන්න මේ ළමයි සල්ලි හොයා ගන්න දෛනික ජීවිතේ ගැට ගහ ගන්න තමයි, එදා වේල සරි කර ගන්න තමයි මේ ළමයි නෙළුම් මල් මේ විකුණන්න ගන්නේ. ඊළඟට ඔස්ට්‍රේලියාවේ ජීවත් වෙන යමක් තමක් හොඳට තියෙන සපහසුකම් හොඳ කෑම බීම තියෙන දරුවන්ට අර නැති බැරි දරුවන් පිළිබඳව මානව දයාව මෙතන මතු කරනවා. නැන්දා ඉඳන් කියනවා මේ ගානට ඇති වෙන ඇඳුම් ටික තියාගෙන අනිත් දේවල් ඔක්කොම දෙන්න. එතකොට අර රස කැවිලි ගෙනාපු මේ තනි රස දේවල්, චොක්ලට් වගේ දේවල් අර ළමයින්ට දෙනවා. මෙන්න මේක තමයි අවශ්‍ය කරන්නේ මිනිස්සු තුළ තියෙන්න ඕනේ මානව දයාව. එතකොට යහපත් ආකල්ප මෙන්න මේවයි කියලා කියන අතර ඒවා අනුගමනය කිරීමෙන් කෙනෙකුගේ යහපත් ජීවිතයක් ගත කරන්න පුළුවන් කියන එකක් කියනවා. ළමයා මුල හිට හැදුවොත් තමයි පූර්ණ මිනිසෙක් හෝ ගැහැණියක් ඇති වෙන්නේ. ඒකත් මේකේ තියෙන වැදගත්කමක්. මේ පොත රචනා කිරීමේදී අර පාරිසරික පැත්ත ගැන හොඳට කියනවා, ඓතිහාසික පැත්ත ගැන ඉඳන් කියනවා, මිහිඳු හාමුදුරුවන් ගැන කියනවා, ධාතුන් වහන්සේලා ගැන ඉඳගෙන කියනවා, දෙවියෝ මේක වන්දනා කරපු තැනක්. ඒ විදිහට මහ විශාල වපසරියක් පිළිබඳව සාකච්ඡාවට භාජනය වෙනවා අන්තරෝපාරාම පොතේ.
හොඳයි, දැන් මේ කතාබහ අතරතුරේදී ලේඛිකාවට යමු එන කැමැති. විනීතා විජේරත්න පිළිබඳව මං හිතන්නේ මං අමුතුවෙන් පැහැදිලි කිරීමක් කිරීම අනවශ්‍ය අපේ මෙල්බර්න් වාසීන්ට නම්. ඇයව හොඳින් හඳුනන අපේ මෙල්බර්න් වාසි නැය බොහොම හොඳ ප්‍රජාක්‍රියාකාරිනියක්. බොහෝ ප්‍රජා අවස්ථාවන් වලදී ඇව දකින්නට ලැබෙනවා අපේ ප්‍රජාවට. නමුත් අනිත් ප්‍රාන්තවල ඉන්න අයටත් එක්ක දැනගන්න මං ටිකක් මතක් කරන්නම්. ඇය ළමා ක්‍රියාකාරිනියක් විදිහට කටයුතු කරනවා. ඇය ළමා පුවත්පත් සඳහා දායකත්වයේ සපයනවා. ඒ වගේම මාධ්‍යයට සම්බන්ධ වෙලා සිටිනවා මෙල්බර්න් නුවර. ඒ වගේම සිංහල භාෂා පාසල් ගුරුවරියක්, ළමා සහ යෝන් නවකතා කතුවරයක් විදිහටත් ඇයව හඳුන්ලා දෙන්නට පුළුවන්. මෙල්බර්න්හි මිහිඳු ළමා පදනම තුළින් ඇය අපේ මෙල්බර්න් ළමා පරපුරට අපේ සංස්කෘතික භාෂාමය හැකියාවන් ලබා දීම උදෙසා විවිධ වැඩසටහන් ගණනාවක් කරන තැනැත්තියක්. විනීතා, අයිබෝවන්.
අයිබෝවන් දිල්රුක්ෂි,
මට මතක් වෙනවා මීට කලිනුත් ඔබේ අපි කතාබහට ලක් කරපු ග්‍රන්ථ පිළිබඳව, ඔබගේ නවකතා පිළිබඳව කතා බහ කරද්දී ගිනි අවියයි රෝසමලයි යෝන් නවකතාව, මිරුඟුවෙන් එහා නවකතාව, එතකොට ළමා පොත් විදිහට ගත්තාම කැංගරු හදිය, ටිකිරි හඳයා කියන ග්‍රන්ථ දෙක, ඒ වගේම පසුගිය වතාවේදී ඔබේ ග්‍රන්ථ අපි අවධානයට ලක් කිරීමේදී කතා බහ කළේ අපූරු චාරිකාව 1 සහ 2 කියන ග්‍රන්ථ දෙක, ශ්‍රී මහබෝධිය සහ රුවන්වැලි සෑය. අද අපි කතා බහ කරන්නේ අපූරු චාරිකාව 3 ථූපාරාමයේ ග්‍රන්ථය පිළිබඳව. මේ වගේ ළමා කතාවක් රචනා කිරීමේදී ළමයින්ව ආමන්ත්‍රණය කිරීමේ කාර්යය ලෙහිසි පහසු කාර්යයක් නෙමෙයි. ඔබ කොහොමද ඒ අභියෝගය ජයගත්තේ?
ඇත්තටම දිල්රුක්ෂි, පුංචි ළමින්ට ළමින්ගේ හදවතට සමීප වෙන විදිහට භාෂා විලාසය හසුරවන එක විශේෂයෙන්ම මේ රටේ හුඟක්ම අපහසු දෙයක්. නමුත් මට දැන් මගේ පුංචි ළමයි සමග ක්‍රියාකාරකම් බොහෝමයක් කරලා මට ඒක අභියෝගයක් නොවන තත්ත්වයක දැන් පත් වෙලා තියෙනවා. මම මෙතෙන්දී ඇත්තටම භාවිතා කළේ වෙන චරිතයක් අරගෙන, ඒ චරිතය තනපෝලා, ඒ චරිතය ආශ්‍රයෙන් තමයි පුංචි ළමින්ට මේ කතාව කියලා දෙන්නේ. ඒ උදාර චරිතය තමයි පියල් මාමා කියන චරිතය. ඇත්තටම ඔහු නිතරම අපේ වැඩ කටයුතු වලට සහභාගී වෙන පුද්ගලයෙක්. ඉතින් හුඟක් දැනුම තියෙන පුද්ගලයෙක්. මම හිතුවා ඒ වගේ පුද්ගලයෙක්ව මූලික කරගෙන පියල් මාමා තුලින් ළමයින්ට මේ කතාව, ළමා කතාවක් කියා දෙන විලාසයෙන් ගෙනිච්චොත් හොඳයි කියලා. ඒ විදිහට තමයි මම කතා කරන විදිහට කෙටි වාක්‍ය යොදලා කතා පොත්වල භාෂාව හසුරවන්නේ.
ඔව්, ඇත්තටම මේ ළමයින්ට උචිත ආකාරයකට භාෂාව හැසිරවීම කියන්නේ විශාල අභියෝගයක්. විශේෂයෙන්ම දැන් ඔබ ඔස්ට්‍රේලියාවේ සිට මේ කාර්යය කරන නිසා ඒක තවත් අභියෝගයක්. මොකද ඔස්ට්‍රේලියාවේ සිටින අපේ මේ සිංහල පසුබිමක් සහිත දරුවන්ට සිංහල භාෂාව අපි ලංකාවේ කතා කළා තරම් ග්‍රහණය කර ගැනීමේ හැකියාවක් නැහැ. ඔවුන් ඉංග්‍රීසි භාෂාවෙන් අනෙකුත් අධ්‍යාපන කටයුතු කිරීම කියන කාරණාව මත. දැන් ඇත්තටම දැන් එතනදිත් විනීතා තවත් ගැටලුකාරී තත්වයක් මතුවෙන්නේ මේ ලංකාවේ ඉතිහාසය, අපේ මෙහි සිටින දරුවන්ට කියා දෙන්නට ගන්නා වූ උත්සාහය. ලංකාවේ ඇතැම් වෙලාවට මේ කියන සිද්ධස්ථාන ඔවුන් නර්මන්නට ගියේ නැති අය වෙන්න පුළුවන්. ලංකාවේ ඉතිහාසය පිළිබඳව එතරම් අවබෝධයක් නොමැති දරු පරපුරක් වෙන්න පුළුවන්. ඉතින් එවැනි වූ අයට මේ දරුවන්ගේ දෙමාපියන්ගේ මාතෘභූමිය වුණු අපේ ලංකාවේ ඉතිහාසය කියලා දෙන්නට ගත්තා උත්සාහය හරිම අභියෝගාත්මකයි. ඒ ගැනත් මම පොඩ්ඩක් විස්තර දැනගන්න කැමතියි.
ඔව් නංගී, ඇත්තටම අපි පුංචි කාලේ අපේ ඔළුවට වැටුණනේ දිව්‍ය ලෝක ගැන, සදිව් ලෝකය, ඒ වගේ සුරංගනා කතා, ඒ වගේ අපි දැකලා නැති සාහිත්‍යමය රසයක් අපට ලබා දුන්නේ අපේ දෙමව්පියෝ. ඒ තුලින් තමයි ඒගොල්ලෝ අපට හොඳ නරක කියා දෙන්නේ. දිව්‍ය ලෝක, සුරංගනා ලෝක උපමා කරගෙන මේ මනස්කල්පිත ලෝකයක් හදලා දුන්නේ. ඇත්තටම මේ මනස්කල්පිත ලෝකයට වැඩි අපි දැකපු ලෝකයක් වුණා අපේ ඉතිහාසය. මේ අනුරාධපුරය, පොළොන්නරුවේ වගේ පෞරාණික නගරවලට ගිහිල්ලා අපි ඒ පෞරාණික වස්තු, පෞරාණික ප්‍රදේශ දැක්කා. එතනදී අපට තේරෙනවානේ මේ ආදි කාලේ අපේ රජ කාලේ තිබුණු ශ්‍රී විභූතිය. ඉතින් මට හිතුණා අපි දිව්‍ය ලෝක ගැන ඉගෙන ගත්තා වගේ මේ ශ්‍රී විභූතියත් ඒ ආකාරයෙන්ම ළමයින්ට ලස්සන සෞන්දර්යාත්මක භාෂාවකින් දුන්නොත් හොඳයි කියලා. අන්න ඒ මත තමයි මම කරුණු රැස් කරගෙන මම ලබාගත්තු අත්දැකීම් තුළින් මේ විදිහට මේ ළමයින්ට මේ භාෂා විලාසය දීලා ඒගොල්ලන්ව අපේ ඉතිහාසය, මේ පෞරාණික ස්ථාන ගැන දැනුවත් කළේ.
ඔව්, දැන් ඇත්තටම මේ වගේ කරුණු හොයා ගැනීම කියන කාරණාවේදී වඩාත් වැදගත් වෙන්නේ මේ නිවැරදි කරුණු දරු පරපුරට ලබා දෙන්න. ඇතැම් වෙලාවට දරුවන්ට මේ කතන්දර කියලා දෙන්නේ වැඩිහිටියන් වෙන්නට පුළුවන්. මේ පොත කියවන්නේ ඔවුන්ට වැඩිහිටියන් වෙන්න පුළුවන්. ඒ තුළින් වැඩිහිටියන්ටත් යම් කිසි වූ අධ්‍යාපනයක් ලැබෙනවා. මේ කරුණු හරියටම නිර්වද්‍යව සාක්ෂාත් කරගන්නට ඔබ අනුගමනය කරපු උපක්‍රම මොකද්ද?
ඇත්තටම ලංකාවේ සංස්කෘතික දෙපාර්තමේන්තුව, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, ඒ දෙපාර්තමේන්තුවේ ඒ නිලයන් දරන ඒ ස්ථාන භාර නිලධාරීන්ගෙන් මම කරුණු හොයාගත්තා. ඒ වගේම තූප වංශය, ඒ වගේ පොත් කියෙව්වා මම. ඒ සේරට වැඩිය මමම ඒ තැන්වලට ගිහිල්ලා මම ඔය හැම පොතක් ලියනකොටම එක වතාවක් හරි අනුරාධපුරයට ගිහිල්ලා එදාට මම ඒ කාල වකවානුව තුළ කරන සිද්ධස්ථානය ගැන මම වෙනම කරුණු හොයා ගන්නවා. ඒවායේ නායක ස්වාමීන් වහන්සේලා, ඒ වගේම ගැමි ජනතාව එක්ක කතා කරලා හරියටම හොයාගන්න පුළුවන් විදිහට හේතු ටික එකතු කරගෙන තමයි මම අපේ ඉතිහාසයේ මේ විදිහට මේ අපේ පරම්පරාවට, මතු පරම්පරාවටත්, අපේ වැඩිහිටි පරම්පරාවටත් දෙන්න උත්සාහ කළේ.
ඔව්, ඇත්තටම දැන් මේ අපූරු චාරිකාව කියන ඔබේ මේ චාරිකාව අටම ස්ථානයේ පුරාම දිව යනවා කියලා මට මතකයි. අපි අපූරු චාරිකාව 1-2 කියන ග්‍රන්ථ දෙක පිළිබඳව කතා බහ කරද්දී ඔබ කිව්වා. ඒ හරියටම හරි ඔබ දැන් තුන්වෙනි ප්‍රයාමයත් ආරම්භ කරලා තියෙන තූපාරාමය පිළිබඳව කතා බහ කරන්න. දැන් එතකොට අටමස්ථානය වන්දනාමාන ක්‍රියාවලියේදී ඉදිරි සිද්ධස්ථාන ඔබ කොහොමද සැලසුම් කරගෙන යන්නේ මේ දවස්වල?
ඔව්, දැන් මම අභයගිරිය පොත ඉවර කරලා තියෙනවා. ඇත්තට මම හිතුවේ අභයගිරිය කියන පොත, දැවරුවන් වැලිසෑය, ශ්‍රී මහා බෝධීන් වහන්සේ තූපාරාමය කියන ඒ විශාල දැවැන්ත සිද්ධස්ථාන තුන තරම් කරුණු නැති වේ නැහැ අනිත් සිද්ධස්ථාන ගැන කරන්න කියලා මම හිතුවා. ඊළඟ පොත් සිද්ධස්ථාන තුනක් එකට කරලා මේ පොත කරනවා කියලා හැම. නමුත් මම ගිය අවුරුද්ද අගභාගයේ ශ්‍රී ලංකාවට ගියා අභයගිරිය ගැන තොරතුරු සොයා බැලීමට. මටම පුදුම හිතුණා, අපිවත් දන්නේ නැති ගොඩාක් කරුණු මේ අභයගිරි. අභයගිරි දාගැබ වෙනයි, අභයගිරි විහාරය වෙනයි, ඒ වගේම මහා විහාරයේ අභයගිරිය කියන භූමි දෙක සම්බන්ධව තියෙන කරුණු දැක්කාම මටම පුදුම හිතුණා, දිල්රුක්ෂ මොකද මේ වගේ දැවැන්ත පූජනීය, ඒ වගේ පෞරාණික වස්තුන් අපේ මේ පුංචි ශ්‍රී ලංකාවට ලැබිලා තියෙනවා නේද කියලා. ඉතින් මම හිතාගත්ත අභයගිරි ස්තූපය ගැනත් වෙනම පොතක් ලියන්න ඕන කියලා, වෙන සිද්ධස්ථානයක සම්බන්ධ නොකර. දැන් මම මේ පොත ඉවර කරලා තියෙනවා. බොහෝ අය නොදත් කරුණු සම්භාරයක් මේ පොතෙන් ඇත්තටම දැනගන්න පුළුවනි, අපේ ඉතිහාසය ගැනත්, බුද්ධ ධර්මය ගැනත්, බෞද්ධ සංස්කෘතිය ගැනත්. ඉතින් මම මේක අපේ මේ චූටි දූල පුතාලාට පත් කරන්න බලාපොරොත්තු වෙනවා සැප්තැම්බර් මාසයේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනයේදී ශ්‍රී ලංකාවේදී. ඉන් පසුව මෙල්බන් ජනතාවටත් ඒක මම තිළින කරන්න සූදානම්ව සිටිනවා.
හොඳයි, එහෙමනම් අපි අද දවසේදී මේ කතා බහ කරන අපූරු චාරිකාව තූපාරාම වන්දනාව කියන මේ ළමා නවකතාවේ කතුවරිය විනීතා විජේරත්නට සුභාශිංස නරකින් එනවා. ඇගේ ඉදිරි කටයුතුත් මේ අටමස්ථාන වන්දනාව සම්බන්ධව ඇය අපේ ජනතාව, ඒ වගේම දරුපරපුර දැනුවත් කරන්නට දරන්නා වූ මේ උත්සාහය සාර්ථක වේවා කියලා. අවසාන වශයෙන් විනීතා, මම දැනගන්න කැමතියි, දැන් අපේ මේ වැඩසටහන අහන බොහෝ දෙනෙක් අපෙන් විමසන කාරණාවක් තමයි අපි බොහොම රසයක් විඳිනවා මේ සාකච්ඡාවට සවන් දීලා. අපේ නවක ලේඛක ලේඛිකාවන්, ඒ වගේම දැනට ලේඛන කර්තව්‍ය නියැලෙන අයගේ අලුත් නිර්මාණ අපි දැනගන්නවා. නමුත් අවාසනාවකට අපිට මේ පොත් අරගෙන කියවන්න හැකියාවක් නැහැ කියලා. දැන් මේ ප්‍රශ්නේ මම ඔබට යොමු කරනවා විනීතා. කොහොමද මේ අපේ අහගෙන ඉන්න අය මේ ග්‍රන්ථය හොයාගෙන තමන්ගේ දූ දරුවන්ට ලබා දෙන්න උත්සාහයක් ගන්න නම් ඒක සිදු කරගන්නේ?
ඔව්, ඇත්තටම මිහිඳු ළමා පදනමේ වෙබ් අඩවියට ගිහිල්ලා විද්‍යුත් ලිපිනේ මාර්ගයෙන් මම අමතන්න පුළුවනි. අපේ වෙබ් අඩවිය තමයි www.mihindu.com. එහෙම සම්බන්ධ වෙලා මේ පොත ලබා ගන්න ක්‍රමයක් දැනගන්න පුළුවන් ඒ අයට.
හොඳයි, එහෙමනම් අපි ඔබට ආරාධනා කරනවා www.mihindu.com කියන වෙබ් අඩවියට ගිහිල්ලා, ඒ වෙබ් අඩවියේ තියෙනවා විනීතා විජේරත්න සම්බන්ධ කරගත හැකි විද්‍යුත් ලිපිනයක්, ඊමේල් ඇඩ්‍රස් එකක්, ඒ තුලින් ඇයව අමතන්නට පුළුවන්. ඔබට කුමක් හෝ ගැටලුවක් තියෙනවා නම් SBS සිංහල සේවය අමතන්නට පුළුවන්. 03-99-49-21-69 අපේ දුරකථන අංකය. අපිට අමතුමක් ලබා දෙන්න, අපි සම්බන්ධීකරණ කටයුතු කරලා දෙන්න. හොඳයි, එහෙමනම් අද සාකච්ඡාවට සම්බන්ධ වුණු මෙල්බන් නුවර වාසි ලේඛිකා විනීතා විජේරත්නට අපි ස්තුතිය පළ කරන. බොහොම ස්තුතියි විනීතා. අපි ඔබට ජයග්‍රහණය ප්‍රාර්ථනා කරමින් එහෙමනම් මේ සාකච්ඡාවට නිමාවක් තබනවා.
හොඳයි දිල්රුක්ෂි, මම ඔබට ගොඩක් ස්තුතිවන්ත වෙනවා මට මේ අවස්ථාව ලබා දීම පිළිබඳව, ඔබටත් SBS ආයතනයටත් බොහොමත්ම ස්තුතියි. ආයුබෝවන්.
ආයුබෝවන්. හොඳයි, මේ සාකච්ඡාව අවසානයකට ගෙනීම උදෙසා මම නැවත වතාවක් කලාකරු සතිෂ් රන්ද්‍ර එදිරිසිංහ මහතාට යොමු වෙන කැමැති. ඔබතුමත් විවිධ අවස්ථාවන් වලදී මෙල්බන් ආවා. ළමා පොත් එළි දැක්වීමේ, ඔබේම නිර්මාණ එළි දැක්වීමේ කටයුතු සිදු වුණා. ඒ වගේම විනිතා විජේරත්නගේ විවිධ පොත් එළි දැක්වීම වලට ඔබත් සම්බන්ධ වෙලා තියෙනවා. ආරාධිතයෙක් විදිහට ඒ පොත් පිළිබඳව යම් කිසිව නිර්වචනයක් ඒ දෙන්නට ඒ උත්සව සභාවන් වලදී. දැන් ඔබ හඳුනාගත්ත විනිතා විජේරත්න කතුවරියගේ ශෛලිය මොකක්ද? එතකොට ඇයට කොයි වගේ අනාගතයක් මේ ඕස්ට්‍රේලියානු වාසී ඒ වගේම විදේශවාසී ලේඛකයන් අතර තියේවිද? ඔබට යම් කිසිව තක්සේරුවක් ලබා දෙන්න පුළුවන්ද?
මම දකින දේ තමයි ශ්‍රී ලාංකික අනන්‍යතාවයේ සහ සිංහල භාෂාව, සිංහල සංස්කෘතිය, අපේ ජනගායනා, අපේ නාට්‍ය හා රංග කලාව පිළිබඳව විනිත විජේරත්න මහත්මයා ලොකු උත්සාහයක් දරනවා මෙල්බන් නුවර මේ භූමියේ ඒක රෝපණය කරන්නට. මිනිස්සු හිතන් ඉන්නවා මිනිස්සුන්ට හුඟක් වැඩ කරන්න තියෙනවා කියලා. මිනිස්සුන්ට කරන්න තියෙන එක වැඩයි, ඒ මිනිස්සුන්ට වැඩ කරන එක විතරයි. ඒක නිසා කාන්තාවක් හැටියට විනිතා තමාගේ යුතුකම කරනවා. ඒක නිසා තමයි මමත් ඇගේ වැඩවලට අපේ හිත දෙන්නේ, පුළුවන් තරම් උපදේශ අනුශාසනා එහෙම කරන්නේ. විනිතා විජේරත්න අපේ හිටවත් ලේඛිකාව වර්ෂයක් පාසා ග්‍රන්ථ එකක් හෝ දෙකක් නිර්මාණය කරනවා. නවකතාවක් වේවා, එහෙම නැත්නම් ළමා කතාවක් වේවා, ඇගේ උත්සාහය දරුවන්ගේ සහ බාල මහලු වැඩි හැම කෙනෙකුටම ආනන්දයෙන් ප්‍රඥාව ලබා දීමයි. ඉතින් මෙවැනි උතුම් කටයුත්තක් කරන ඇයට ජ්‍යෙෂ්ඨ පුරවැසියෙක් හැටියට, ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ කලාකරුවෙක් හැටියට මගේ ආශිර්වාදය තෙරුවන් සරණින් දෙවි රැකවරණින් ලැබේවා කියලා මම ඉතසෙතින් ප්‍රාර්ථනා කරනවා.
හොඳයි, SBS සිංහල වැඩසටහනේ මාසිකව අපි ඔස්ට්‍රේලියාව පුරාම සිටින ලේඛක ලේඛිකාවන් හඳුන්වා දෙන සාහිත්‍ය සම්භාෂණ වැඩසටහනට මෙවර මාතෘකා කරගත්තේ මෙල්බන් වාසි ලේඛිකා විනීතා විජේරත්න මහත්මිය විසින් රචනා කරන ලද අපූරු චාරිකාව තුන තූපාරාමයේ ළමා නවකතාව පිළිබඳවයි. මේ නවකතාව එළි දැක්වීමේදී එයට සහභාගී වුණු, ඒ වගේම මෙල්බන් වල නිතර යනේන අපේ ළමා පරපුරට උපදෙස් ලබා දෙන, ඒ වගේම මෙල්බන් වල ඇවිල්ලා ළමා කෘති එළි දැක්වෙන අපේ ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීණ කලාකරු සතිෂ් චන්ද්‍ර එදිරිසිංහ මහතා අද දවසේදී මා සම්බන්ධ කරගත්ත මේ ලේඛිකාවගේ මේ ග්‍රන්ථය පිළිබඳව කතා බහ කරන්න වඩාත්ම සුදුසු තැනත්තා විදිහට අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා ප්‍රවීණ කලාකරු සතිෂ් චන්ද්‍ර එදිරිසිංහ මහත්මයාට SBS සිංහල වැඩසටහනේ මේ සාකච්ඡාවට සම්බන්ධ වීම පිළිබඳව. බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ඔබතුමීට.
අපි ඔබට ආරාධනා කරනවා මේ වැඩසටහන අහවර වුණාට පස්සේ මේක වෙබ්අඩවියට ඇතුළත් වෙනවා. www.sbs.com.au/sinhalis SBS සිංහල වැඩසටහනේ මාසික විශේෂාංග සඳහා වෙනුණු වෙනමම තීරුවක් තියෙනවා අපේ වෙබ් අඩවිය ටිකක් පහලට ගියොත්. ඒටත් මේ සාකච්ඡාව ඇතුළත් වෙනවා. ඔබට නැවත වතාවක් රසවිඳිය හැකි. අපි එමනම් තවත් මාසකින් අනතුරු ඔස්ට්‍රේලියාවේ සිටින තවත් ලේඛකයෙකු ඔබ හමුවට ගෙනීමේ බලාපොරොත්තුවෙන් අදට සමු ගන්නවා. ආයුබෝවන්.
සාහිත්‍ය සම්භාෂණ පුතපත දෙස හෙළන විමසුම් මැසේජ්.